ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්නය ගරු මහින්ද රාජපක්ෂ මහත්මයා. සයි ප්‍රේමදාස මහත්මයා.
ගරු විපක්ෂ නායකතුමාගේ අවසරය ඇතිව සතියක් ඇතුළත මම ඔබතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙනවා.
දැන් පස්සේ දශක 7කට අධික ඉතිහාසයක් ඇති වර්තමානයේ ජාතික චිත්‍රපට සංස්ථාව අගින් නියාමනය කරනු ලබන ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයේ අද වන විට පත්ව ඇති කනගාටුදායක තත්ත්වය පිළිබඳ මෙම ගරු සභාවේ අවධානය යොමු කරමු. ශ්‍රී ලාංකික සිනමාවේ ස්වර්ණමය යුගයේ 1963 සිට 1980 කාල පරිච්ඡේදයේ බැව් අප සැම දෙනාගේ පිළිගැනීමයි. දේශීය අනන්‍යතාවය රැකගනිමින් පරිශාත්මක දේශ සිනමාකරණයක් රටට දායද කිරීමට එදා සිනමාකරුට හැකි වුණි. උදු විනෝදාස්වාදනීය මාධ්‍යයකට ඔබෙන් කලාත්මක වූ සංස්කෘතික හාස් ස්වරූපයේ ඥාන භාවිතාවක්සේ එදා සිනමාවට වැඩුණු ආකාරය සිහිපත් කළ හැකිය. සිනමා කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා කැප වූ සිනමා වෘත්තිකයන් රැසක් වර්තමානයේද අපසතු වීම රටේම මහත් භාගයකි. එසේ වෙතත් මේ වන විට ඔවුන් මුහුණ පා ඇති ගැටලු රාශියකි. ඒවා විසඳීමට වත්මන් ආණ්ඩුව පෝසත් වීම සමස්ත ජාතියේම අභාග්‍යකි. සිනමා කර්මාන්තයේ වර්තමානයේ වැටි ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් ඊට අදාළ යටිතල පහසුකම් සංවර්ධනයේ චිත්‍රාගාර කාර්මික සේවාවන් උසස් මට්ටමට දියුණු කිරීම මානව සම්පත් සංවර්ධනය චිත්‍රපට නියාමනය ආ බෙදායන විධිමත් කිරීම චිත්‍රපට නිෂ්පාදනය සඳහා අවශ්‍ය මුල්‍ය පහසුකම් ලබා දීම සිනමා ශිල්පීන්ගේ සුභසාධනය හා වූ නැගීමට ලක් කිරීම ඇතුළු සිනමා කර්මාන්තයේ ප්‍රවර්ධනයට අත්‍යවශ්‍ය කරුණු කෙරෙහි ආණ්ඩුව මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුය. පසුගිය කාලය තුළ නිර්මාණය කළ චිත්‍රපට කීපක් ඉහළ ආදායමක් ලැබූ බව වාර්තා වුණි. ගුණාත්මක බවින් උසස් මෙවන් චිත්‍රපට නිෂ්පාදනය සඳහා දැරීමට සිදුවුණු වියදම ඉතා අධිකය. අප රජයේ පැවති සමයේ ක්‍රියාත්මක වූ සහන ණය යෝජනා ක්‍රම මිලියන 35කට වැඩි වියදමක් දරා නිෂ්පාදනය කළ චිත්‍රපට සඳහා ලබා දුන් බදු සහන වත්මන් ආණ්ඩුව විසින් ඉවත් කර තිබීම නිෂ්පාදකීන් අධෛර්යයට අධෛර්යමත් කිරීමට ප්‍රබලව බලපා ඇත. චිත්‍රපට නිෂ්පාදනය සඳහා නව තාක්ෂණීය චිත්‍රාගාර ආණ්ඩුව මැදිහත්ව වැඩි වැඩියෙන් ඉදිකළ යුතු යුගයක තාක්ෂණික උපකරණ ආනයන කිරීමේදී ලබා දී තිබූ බදු සහන ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කිරීමද අනුමත කළ නොහැක. රම්මිනි තැන්න ටෙලිසිනමා ගම්මානය මෙතන ඔබතුමාගේ ආසනයේ පැමිණතුමාගේ ගම්මාන කාලයේ සමග සිදුවිය යුතු සංවර්ධනය පිළිබඳ ආණ්ඩුව සොයා බැලීමක් හෝ නොකරන්නේ මැන්දයි සිනමා ශේෂ්ත්‍රයේ සාකච්ඡාවට භාජනය වී ඇති තවත් ගැටලුවකි. මේ වන විට පෞද්ගලික නිෂ්පාදකයන් නිෂ්පාදනය කොට ප්‍රදර්ශන වාරය ලබා ගැනීමට නැහැකි වූ චිත්‍රපට සංඛ්‍යාව 80කට වඩා ඉහළ ප්‍රමාණයක්. චිත්‍රපට සඳහා මුදල් ආයෝජනය කොට ප්‍රදර්ශනය සඳහා වසර ගණනාවක් බලා සිටීමට නිෂ්පාදකවරුන්ට සිදුවීමෙන් ඔහු දැඩි මුල්‍ය දුෂ්කරතාවයන්ට මුහුණ පා ඇති අතර මේ සම්බන්ධ ආණ්ඩුව විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට දීදිලිපත්ව නැත. මෙම චිත්‍රපට නිෂ්පාදනය සඳහා ලබාගත් ණය මුදලින් කොටසක් හෝ කපා හැර ඔවුන්ට යම් සහනයක් ලබා දීමට රජය මැදිහත් විය යුතු බව අපගේ විශ්වාසයයි. පසුගිය කාලය තුළ රටේ තුළ ඉතා අපහසුවෙන් ප්‍රදර්ශනය සඳහා අවස්ථාව ලබාගත් ගෞමී ස්කෝලේ සංගිලි චිත්‍රපට ආණ්ඩුවේ අනවශ්‍ය දේශපාලන අතපෙවීම නිසා නියමිත කාලයට ප්‍රථම සිනමා ශාලාවලින් ඉවත් කිරීමට කටයුතු සැලසීම නිෂ්පාදකවරුන්ට කරන ලද බලවත් අසාධාරණයක් වශයෙන් සලකනවා. චිත්‍රපට බෙදා හැරීම නැවත ජාතික චිත්‍රපට සංස්ථාවට පරා ගැනීමට ඉදීව නිකුත් කැටි ඇති වාරණය ඉවත් කොට බෙදා හැරීමේ ගැටලු විසඳා ගැනීමට ජාතික චිත්‍රපට සංස්ථාව මෙවනතෙක් අසමත්ව ඇත්තේ වත්මන් ආණ්ඩුව සිනමා කර්මාන්තයේ නොසලකා හැර නිසාදයි ප්‍රශ්න කළ යුතුව ඇත. සිනමා කර්මාන්තයේ වර්තමානයේ පහත්ව ඇති තත්ත්වයෙන් සංවිධිත ලෙස යළි ගොඩනැගීමේ කාලය එළඹී ඇත. සංස්කෘතික කර්මාන්තයක් සහ කලාවක් ලෙස ලෝක සිනමාවට අත්කර ඇති ජයග්‍රහණ කළමනා කරන වැඩපිළිවෙල අධ්‍යයනය කළ යුතු අතර චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් නිෂ්පාදකවරුන් රංගන ශිල්පීන් කාර්මික ශිල්පීන් සංගීත වේදී ගායන වේදීන් හතුළු මේ හා සම්බන්ධ සියලු දෙනා සමග පුළුල් කතිකාවක් හා රජයේ මැදිහත්ව ආරම්භ කළ යුතුය. ශ්‍රී ලංකේය සිනමාවේ සංවර්ධනය සඳහා සංපීය වශයෙන් පුළුල් අදහස් සක් රජයට තිබිය යුතු බැව් අවධානය කරන අතර සිනමා කර්මාන්තයේ පහත දක්වන ගැටලු නිරාකරණය සඳහා ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග මේ සභාවට පැහැදිලි කරන සවධානය කරමු. චිත්‍රපට නිෂ්පාදනය සඳහා පසුගිය රජය විසින් ලබා දී තිබූ සහන ණය යෝජනා ක්‍රමයේ සහ නිෂ්පාදිත බදු සහන නැවත ලබා දීමට කටයුතු කරන්නේද? චිත්‍රපට නිෂ්පාදනය සඳහා භාවිත කරන නව තාක්ෂණ උපකරණ ආනයන සඳහා ලබා දී තිබූ බදු සහන නැවත ලබා දීමට ආණ්ඩුව ක්‍රියා කරන්නේද? රම්මිනි දැන්න සිනමා ගම්මානය සංවර්ධනය කිරීමේ සැලසුම් කවරේද? සිනමා කර්මාන්තයේ යටිතල පහසුකම් චිත්‍රාගාර කාර්මික සේවාවන් දියුණු කිරීමේ වැඩපිළිවෙල කුමක්ද? චිත්‍රපට බෙදාහැරීම හා මුදාහැරීම සම්බන්ධ වැඩපිළිවෙල කුමක්ද? අලුතින් මුදාහැරින දේශීය චිත්‍රපට සඳහා දිනකට දර්ශන වාර කිහිපයක් කීයක් ලබා දෙනවාද? දැනට දර්ශන වාර ලබා ගැනීමට නොහැකි වී ඇති 80කට අධික චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා අවස්ථාව ලබා දීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙල කුමක්ද? මෙම චිත්‍රපට නිෂ්පාදනයේ ලබාගත් ණය හා ඊට අදාළ පුලි මුදල් ජීවන අවස්ථාවේ රජයේ මැදිහත්වට යම් සහනයක් ලබා දෙන්නේද? විදේශීය චිත්‍රපට ආනයන බෙදාහැරීම මුදාහැරීම සහ උදාහරණ පිටපත් ප්‍රමාණය පිළිබඳ ආණ්ඩුවේ වගකීම කුමක්ද? චිත්‍රපට කර්මාන්තයේ නියැලෙන අධ්‍යක්ෂකවරුන්, රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන්, සංගීතවේදීන්, ගායනවේදීන් ප්‍රවර්ධනය හා ඔවුන්ගේ සුබසාධක කටයුතු සඳහා රජයේ වැඩපිළිවෙල කුමක්ද? සිනමා ක්ෂේත්‍රයේ ශිල්පීන්ට ලබා දුන් වාහන ණය යෝජනා ක්‍රමයේ නැවත ක්‍රියාත්මක කරන්නේද? යන්න පිළිබඳ මෙම ගරු සභාවේ දැනුවත් කළ යුතුයයි යෝජනා කර සිටි. තවද චිත්‍රපට කර්මාන්තය මත දියුණු සඳහා යහපැවැත්ම වෙනුවෙන් චිත්‍රපට සංරක්ෂණ කාර්යයක් ස්ථාපිත කිරීමද ශ්‍රී ලංකාවේ සිනමාවට අනුකූලව මේවක් ඉදිකළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙනුවෙන් කෞතුකාර්යයක් ඉදිකිරීමට මෙය කරු නියෝජ්‍ය කතානායකතුමනි, එතුමාගේ මරණ සිදුවුණු දවසේ අග්‍රාමාත්‍යවරයාත් ඒ වගේම ජනාධිපතිවරයාත් දෙදෙනාම ඊළා රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් නිවාසයේ කෞතුකාගාරයක් බවට පත් කළා පත් කරනවායි කියලා අපි ඉදිරියේ පුරුන්දු අපිත් හිටියා විවාසය. මං හිතන්නේ මේ දැන් ඒක අද වෙනකොට සමතලා කරලා දාලා එතුමාගේ භාර්යාව එළියට තල්ලු කරලා දාලා ඒ නිවාසය සම්පූර්ණ සමතලා කරලා දාලා තියෙනවා. කෞතුකාගාරයක් කරනව වෙනුවට අද ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක මහා කනගාටුදායක තත්ත්වයක්. දැන් එතන පස් ගොඩක් තියෙනවා. ඉතින් ඔබතුමාගේ අවධානය යොමු කරන මේක මොකද? අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් දෙදෙනාම මේ පොරොන්දුව ඒ අවස්ථාවේ මරණය ගෙදරදී කිව්වයි කියලා තමයි අපිට මතකය. මම හිතන්නේ එදා හිටියෝ සංස්කෘතික ඇමතිවරයාත් හිටියා. TBA ඒකනායක ඇමතිතුමත් එතන හිටියා. ඉතින් එතුමා ඊට වඩා ඉහළින් ඒක අනුමත කළා. කිව්වා මේක ආණ්ඩුව කරනවායි කියලා. ඉතින් යා ඒ தত্ত্বය අද ඇති වෙලා නැහැ. මේ කෞතුකාරයක ඉදිකිරීම මේ කරු සභාවට යෝජනා කරනවා. ඒක මම හිතන්නේ ඔබතුමන්ලාගේ රජයේ යුතුකමක් හා රටේ යුතුකමක් වශයෙන් අපි දකිමු.
ගරු ඇමතිතුමා ඒ පිළිබඳ පිළිතුර දෙනවා.
ගරු විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු ඒ ප්‍රශ්න මාලාවට සතියක් ඇතුළත විධිමත් පිළිතුරු සපයන්නට මම කටයුතු කරනවා.
ඔබතුමාගේ ආසනයේ තියෙන රම්මිනි තැන්නටත් පොඩ්ඩක් අවධානය යොමු කරොත් හොඳයි.
මම ගරු විපක්ෂ නායකතුමා මදක් නිවැරදි කරන්නට ඕන. ටෙලි සිනමා ගම්මානය සහ ඒ ආශ්‍රිත වැඩපිළිවෙල ගැසට් කරලා තින්නේ මාධ්‍ය අමාත්‍යංශයට. නෑ. ඒකින්ද මේ නෑ මම බාරගන්නේ අධිකරු ජනාධිපතිතුමා බෙදුවොත් විතරයි. ඔබතුමා පොඩ්ඩක් හඬ නගලම කිව්වා නම් මේ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා දැන් කිව්වද මේ මයික්‍රොෆෝනේ දාලාම කියන්නේ. නෑ ඔබතුමා මොකද්ද දැන් කිව්වා? ඔබතුමා ඒක මයික්‍රොෆෝනේ අර රතු නෑ රතු බල්බේ පත්තු වෙලා තියෙනකොටම කියන්නද? නෑ මොකද අර අන්තිමට මොකද කිව්වේ? ආ නෑ මේ අනේ වචන වෙනස් කරන්න එපා. නෑ රතු බල්බේ තියෙනකොටම කියන්න. ආ කමන්න.
ගරු විපක්ෂ නායකතුමා. බොහොම ස්තුතියි. ගරු අනුරාධ දිසානායක මන්ත්‍රීතුමා ඔබතුමාගේ ගරු ඒකනායක මන්ත්‍රීතුමා
මොනේ? ඒ කාරණේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න.
මේක
දැන් විශේෂයෙන් ගරු මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා පැහැදිලි කරපු කාරණේ අපි මොහොතේ හිටියා. විශේෂයෙන් වර්තමාන අග්‍රමාත්‍යතුමා පැහැදිලි කළ මේ ආචාර්ය ලෙස ජේමිස් පීරිස් මැතිතුමා හිටියේ කුලීගේ. ඒ කුලීගේ ප්‍රශ්න විසඳලා
ගරු මන්ත්‍රීතුමා ඕඩර් ප්ලීස් ගරු මන්ත්‍රීතුමා ගරු විපක්ෂ නායකතුමා ප්‍රකාශයක් කරපුවා මේකට විවාදයක් අපිට යන්න පුළුවන් කමක් නැහැ එමෙතුමාගේ පිළිතුරක් ලැබුණා ඒකට සතියක් එතුමා කල් ඉල්ලුවා ඒකට පිළිතුරක් දෙයි හරි ඒක නැක මන්ත්‍රීතුමා ඔබතුමා ඉතාමත්ම කෙටියෙන් අවසන් කරන්න
ඒ නිසා මේ මොහොතේදී වගකීමක් ඇතුව මොකද මේ රටේ රේඛාවෙන් චිත්‍රපට කර්මාන්තයේ කලාකාර මේ ස්ටුඩියෝ වල නිර්මාණය කරපු චිත්‍රපට එළියට ගෙනලා ඉස්සල්ලාම නිර්මාණය කරපු ආචාර්ය ලිස්ටේමිස් පිරිස් පැතුමා වෙනුවෙන් එදා පිළිගත්ත බාරගත්ත වගකීම අද වෙනකන් ඉෂ්ට වෙලා නැහැ ගරු කථානායකතුමනි මේක විශේෂයෙන් ලංකාවේ සමස්ත කලාකරුවන් අගය කරන ජාත්‍යන්තර ශිල්පියෙක් ආචාර්ය ලිස්ටේමිස් පැතුමා ඒ නිසා මම හිතනවා ඔබතුමා මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කළා ඒ කාරණය ගැන සැල කරයි වගේම තව එක කාරණයක් ඔබතුමාට කියන්න කැමතියි ගරු කථානායකතුමනි ජෝන් සිල්වා සමරු රංගහල එවකට අපිට විශාල මුදලක් දීලා ගරු මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිතුමා විදිහට තත්තු තුනකට අපි හදලා තියෙනවා අද ඒක වහලා මුරකාරයව දාලා අද ඒක කිසිම නාට්‍ය කරුවෙකුට ඒක නිර්මාණය කරන්න පුළුවන් මට්ටමට නිර්මාණය කළ නැහැ අද ඒකේ මුදල් ගෙවරත් නැහැ අද මුරකාරයව දාලා වහලා තියෙනවා කොළඹ ඉතාමත් තීරණාත්මක ස්ථානයක තියෙන ස්ථානයක්
හරි බොහොම ස්තුතියි ගරු ඇමතිතුමායි පිළිමදව
එතුමාගේ කාරණාවට ප්‍රතිචාර දක්වන්නට අවස්ථාව ලබා දෙන්න ගරු අමාත්‍යතුමනි පළමුවෙන්ම මම කියන්න කැමති මේ විෂය භාර අරගෙන මාස දෙකක තුනක වගේ කාලවකවානුවක් අර දින 52 ඔබතුමන්ලාගේ ක්‍රියාන්විතෙන් පසුවයි මේ විෂය මා වෙත ලැබුණේ නමුත් ඒක හේතුවක් කරගන්නේ නැහැ ඔබතුමා අහපු ප්‍රශ්න වලින් පැන යන්න විශේෂයෙන්ම ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා වෙනුවෙන් ඒ සිදුවිය යුතු යුතුකම් සම්භාරය ඉෂ්ට සිද්ධ කරන්නට අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් අපේ රජයත් අනිවාර්යයෙන්ම බැඳිලා සිටිනවා. ඒ නිසා මම හිතන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා ජාතික වස්තුවක් අපේ රටට ඉමහත් කීර්තියක් ගෙන දුන් ඒ උතුම් කලාකරුවාට ඒ සිනමා ශාස්ත්‍රයේ ප්‍රවීණ විශිෂ්ටයෙකුට රට ජාතිය වෙනුවෙන් මාතෘභූමිය වෙනුවෙන් ඉෂ්ට සිද්ධ විය යුතු සියලුම යුතුකම් ටික ඉෂ්ට සිද්ධ කරන්නට අපි බැඳිලා සිටිනවා. ඒ වගේම කලාකරුවන්ට උපහාර දැක්වීම පිළිබඳවත් කලාකරු සුභසාධනය පිළිබඳවත් මං හිතන්නේ අපිට උපකාරක පන්ති අවශ්‍ය නැහැ. සිනමා ශාස්ත්‍රයේ විශිෂ්ටතම කාලවකවානුව සිද්ධ ක්‍රියාත්මක වුණේ අපි මතක් කරන්නට උනේ එවකට ගරු අග්‍රාමාත්‍යතුමිය සිරිමාව බණ්ඩාරනායක මැතිතුමියගේ සමේත් ඒ වගේම අධිගරු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ සමේත් මම හිතන්නේ සිනමා ශාස්ත්‍රයේ කලා ශාස්ත්‍රයේ ලොකු වැඩ කොටසක් ඉෂ්ට සිද්ධ වුණා. ඒ නිසා ඔබතුමන්ලා ඉදිරිපත් කරපු ඒ කරුණු කාරණාවලට විශේෂයෙන්ම විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු කරුණු කාරණාවලට සතියක් ඇතුළත විධිමත් පිරිසිදු පිළිතුරක් ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා.
බොහොම ස්තුතියි. ස්ථාවර නියෝගයේ 27/2 යටතේ ගරු අනුරසනායක මැතිතුමාගේ ප්‍රශ්නය.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මෙම ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මම හිතනවා අමාත්‍යතුමත් මේ ප්‍රශ්නේ පිළිබඳව දැනුවත්භාවයක ඉන්නවා, සාකච්ඡා වටගන්නවා පැවැත්ලා තිබෙනවා. නමුත් තාමත් විසඳුමක් නොවීම හේතු කොටගෙන තමයි මේ ප්‍රශ්නේ මතු කරන්නේ. මීට පෙරත් මා පාර්ලිමේන්තුවේදී මේ ප්‍රශ්නෙම සහිටියා. තුන ඇලිරක් 2016 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනයේ වැටුප් සංශෝධන හේතුවෙන් 2015 වසර තුළ විශ්‍රාමගිය රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප් සැක්සීමේදී සිදුවී ඇති ගැටලුකාරී තත්ත්වය මෙතෙක් නොවිසඳී තිබීම පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. වසර ගණනාවක් රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවයකට විශ්‍රාම ලබා ජීවිතයේ සැඳැසුවේ විඳෙන්නුන් සමාජයේ ජ්‍යෙෂ්ඨ පුරවැස ලෙස බහුබුණ්ඩ පාත්‍ර වෙනවා. ඒ ඔවුන් විසින් මේ රටට තමන්ගේ ශක්ති ප්‍රමණින් ඉටුකරන ලද සේවයට ඇගැයීමක් ලෙසයි. මෙයින් රජයේ සේවකයන්ට සිට විශ්‍රාම ලැබුවන්ට රජයේ විසින් මාසික ලබා දෙන විශ්‍රාම වැටුපවුන්ගේ ජීවිතයේ ප්‍රධාන සහ බොහෝ විට එනම් එකම ආදායම් මාර්ගයේ එබැවින් ඔවුන් ඒ පිළිබඳ බොහෝ සෙයින් සැලකිලිමත් වෙනවා. එහෙත් 2015 වසරේ විස්්‍රාම ලැබුවන්ට විස්්‍රාම වැටුප් ගණනය කිරීමේදී සිදුවී ඇති අසාධාරණය වසර හතරක් පුරා නිවැරදි නොවීම පිළිබඳව ඔවුන් සිතුවන් ඔවුන් පසුවන්නේ දැඩි කනස්සල්ලෙන්. ආණ්ඩු විසින් තුන ඇලයිරක් 2016 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනය වැටුප් සංශෝධනය අනුව නව විස්්‍රාම වැටුප් ගණනය කිරීමේදී 2015 1 දින සිට 2015 12/31 දක්වා කාලය තුළ විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයන් බලවත් අසාධාරණ ලක්වී තිබෙනවා. මේ අනුව 2015 වර්ෂය තුළ ලැබූ දීමනාව සහිත වැටුප් වැඩිවීම 2016 වර්ෂයේ සිට ඔවුන් ලබන විශ්‍රාම වැටුපට අදාළ නොවීම හේතුවෙන් ඔවුන් බලවත් ආර්ථික පීඩාවට ලක්ව සිටිනවා. මේ කරුණ පිළිබඳ මවිසින් 2016 8/26 වෙනි දින පාර්ලිමේන්තු අමාත්‍යවරයාගෙන් කරන ලද විමසීමකට පිළිතුරු වශයෙන් සහ 2017 වක රාජ්‍ය පරිපාලන කළමනාකරණ අමාත්‍යවරයා සමග එම විශ්‍රාමිකින් විසින් පවත්වන ලද සාකච්ඡාවකදී මේ පිරිසට අසාධාරණ සිදු වී ඇති බව ආණ්ඩුව විසින් පිළිගෙන ඇති නමුත් මේ දක්වා ඔවුන්ගේ ගැටලුවට විසඳුම් ලැබී නැහැ. මේ තත්ත්වය තුළ පහත ගැටලුවලට ගරු අමාත්‍යවරයා පිළිතුරු ලබා දෙවි බලාපොරොත්තු වෙනවා. 1/3 2016 අංකදරණ 2016 2/5 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනය මගින් 2015 සිට අදාළ දීමනාව ඇතුළත් නව වැටුප් ව්‍යුහය 2016 1/1 දින සිට ක්‍රියාත්මක වන බව ප්‍රකාශයට පත් කර තිබීමේ හේතුවෙන් 2015 1/1 දින සිට 2015 12/31 දක්වා කාලය තුළ විශ්‍රාම ලැබූ රජයේ සේවකයන් සිදු වී ඇති අසාධාරණයට විසඳුම් ලබා දීමට ප්‍රමාද වී ඇත්තේයි. 5/11 2015 අංකදරණ 2015 2/11 වෙනි දිනදී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන අනුව 2015 වර්ෂයේදී රාජ්‍ය සේවකී නිර්තව සිටි පසුව විශ්‍රාමගේ රාජ්‍ය සේවකින් සඳහා රුපියල් 10,000ක දීමනාවද මූලික වැටුපින් 120ක දීමනාවද 2015 වසර තුළ දීමනාවසෙන් ගෙවනු ලැබුවා. ඊට සදාහන් කළ රුපියල් 10,000ක අන්තර් දීමනාව සහ 120ක දීමනාව පදනම් කරගෙන 3/11 2016 නව වැටුප් ව්‍යුහය සකස් කර තිබෙනවා. එබැවින් 2015 තුළ විශ්‍රාමගේ රාජ්‍ය සේවකයන්ට එම වැටුප් ව්‍යුහයට අනුව විශ්‍රාම වැටුප් ගණනය කිරීමට කටයුතු කරන්නේද? 2015 වර්ෂය තුළ විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයන්ට ඉහත ආකාරයේ විශ්‍රාම වැටුප් විසමතාවයක් නිර්මාණය කරමින් බලවත් අසාධාරණයක් සිදු කළ 3/11 2016 චක්‍රලේඛයේ 2015 වර්ෂයේ විශ්‍රාම ලැබුවන් ඇතුළත් වන පරිදි බලාත්මක කිරීමට කටයුතු කිරීමට බාධා වී ඇත්තේ කුමක්ද? ඒ තත්ත්වය නිවැරදි කිරීමට කටයුතු කරන්නේද කියලා දැනගන්න කැමති බොහොම ස්තුතියි ගරු නියෝජක කතානායකතුමනි.
ගරු ඇමතුමා.
නියෝජක කතානායකතුමනි, රොන්ඩ කුමාර දිසානායක අන්තිතුමා විසින් 2015 විශ්‍රාමගේ රජයේ සේවකින් සම්බන්ධව විශ්‍රාමයට සම්බන්ධව නගූ ප්‍රශ්නෙට උත්තරේ රජයේ විසින් කලින් කලට ගන්න ලබන ප්‍රතිපත්ති තීරණ මත රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම විශ්‍රාමිකයින්ද වැටුප් ප්‍රතිසංශෝධනය කරනු ලැබේ. එහිදී රජයේ නිලධාරීන් වෙනුවෙන් සිදු කරන වැටුප් ප්‍රතිසංශෝධනයක විධිවිධාන විශ්‍රාමිකයින් සම්බන්ධයෙන්ද බලපාන ආකාරයට තීරණය කරන අතර 2006 වසරේ සිදු කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 ආයේ සංශෝධන මත රාජ්‍ය නිලධාරීන් සඳහා සිදු කළ වැටුප් සංශෝධනයන්ට අදාළ විශ්‍රාමිකයින් සඳහා පැවති විෂමතා සඳහා විසඳුම් ලබා දී ඇත්තේ 2015 6/25 දිනති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 16/2015 මගින් එම විෂමතා ඉවත් කරන ලදී. එපරිදිම වර්තමානයේ වැටුප් චක්‍රලේඛය වන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 පරිදි එම වැටුප් චක්‍රලේ ක්‍රියාත්මක දින දක්වා විශ්‍රාමගිය නිලධාරීන් හා සම්බන්ධ විශ්‍රාම වැටුප් විෂමතාද ඉහත රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 16/2015 නිකුත් කර පරිදිම ඉදිරි විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට පියවර ගත හැකි බව සඳහන් කරමි. දැනටමත් මහා භාණ්ඩාගාරය හා ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම සභාව සමග මේ සම්බන්ධයෙන් අවශ්‍ය සාකච්ඡා හා ලිපි හුවමාරු වෙන බවද වැඩිදුරටත් දන්වා සිටිමි. රජයේ විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ මත රජයේ නිලධාරීන් සඳහා මෙන්ම විශ්‍රාමිකයින් සඳහාද කලින් කලට වැටුපට අමතරව ජීවන වියදම් දීමනාද ලබා දී ඇත. ජීවන වියදම් දීමනාව රජයේ නිලධාරීන් හා විශ්‍රාමිකයින් සඳහා වෙනස් වූ ආකාරයේ දැක්වෙන සාරාංශගත වගුවක් ඇමුණු එක ලෙස මම මේ සභාවට ඉදිරිපත් කරමි. ඒ අනුව 1997 ජීවන වියදම් දීමනාව නමින් දීමනාවක් ගෙවීම නවතා තිබේ. 2006 වසරේ සිට රාජ්‍ය නිලධාරීන්ට ගෙවන ජීවන වියදම් දීමනාවද වඩා අඩුවෙන් වී ජීවන වියදමක් විශ්‍රාමිකට ගෙවීමට කටයුතු කර ඇති බවද වර්තමානයේ රාජ්‍ය නිලධාරීන්ට රුපියල් 7800ක මාසික ජීවන වියදම් දීමනාවක්ද විශ්‍රාමිකින් සඳහා 2005 12 31 දක්වා විශ්‍රාම ලැබූ විශ්‍රාමිකින්ට 3675ක ජීවන වියදම් දීමනාවකුත් 2006 දින ඇතුළත් සිට එතනින් පසු විශ්‍රාම ලැබූ නිලධාරීන්ට මාසිකව 3675ක මාසික ජීවන වියදම් දීමනාවත ගෙවමින් සිටී. රජයේ නිලධාරියන්ට ගෙවන ජීවන වියදම් දීමනාව විශ්‍රාමික නිලධාරීන් සඳහා ගෙවීමට තීරණ ගෙන නොමැති බවත් විශ්‍රාමිකින් සඳහා දැනට ගෙවනු ලබන ජීවන වියදම් දීමනාව සංශෝධනය කළ හැකිද යන්න ඉදිරියේදී පොදු ඇටු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා විට තීරණය කළ යුතු බව දන්වමි. එමෙන්ම 2018 අගෝස්තු මස වන විට විශ්‍රාම ලබා ගන්න ලැබෙන විශ්‍රාමිකයන් සංඛ්‍යාව 607020කි. ඉහත පාර්ලිමේන්තුවේ ප්‍රශ්නගත කාලයට අදාළව විශ්‍රාමිකයන් සංඛ්‍යාව 560499කි. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 2006 වසරට පෙර විශ්‍රාමිකය සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටු ගැලකීම සිදු කර ඇත. 2016 දින සිට විශ්‍රාම ලබන විශ්‍රාමිකයන් සඳහා විශ්‍රාම වැටු ගෙවීම පවත්වන ලබන බලපවත්වන ලබන්නේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 වන අතර ඒ අනුව 2016 සිට පසු විශ්‍රාමිකය සඳහා විශ්‍රාම වැටුප් ගණනය කර ගෙවීම සිදු කරන බව දන්නමි. 2015 වර්ෂයේ විශ්‍රාම ලැබුවන් සඳහා ඉදිරි විශ්‍රාම වැටුප් විශේෂතා ඉවත් කිරීමකදී ක්‍රියා කිරීමට දැනටමත් රජයේ අවධානය යොමු ඇති අතර ඒ සම්බන්ධව කරුණු ක්‍රියාත්මක වීම පවතින බවද දන්වා සිටිමි.
බොහොම ස්තුතියි. ගරු අනුරාධපුර සනායක මහත්මයා.
ගරු නියෝජකතන එක ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් මේ ප්‍රශ්නේ මම ඔබතුමාගෙන් මීට අවුරුදු 3.5කට පමණ පෙර විමසා සිටියේ. එන මුළු කාලය ගත්තොත් මේ ප්‍රශ්නේ ඇති වෙලා දැන් අවුරුදු 4කට කාලයක් පමා වෙලා තිබෙනවා. එනිසා ඔබතුමා කිව්වා වැටුප් කොමිසම සමග මහ භාණ්ඩාගාරය සමග එම අසාධාරණ ලක් වූ පිරිස සමග සාකච්ඡා කරමින් පවත්වනවා කියලා. ඔබතුමාට යම් නිශ්චිත දිනයක් කාලවකවානුව සඳහන් කරන්න පුළුවන්ද මේ ප්‍රශ්නය කවදා වෙනකොට ඔබතුමාට විසඳාගත හැකි වේවිද කියලා?
එද මේක මට තනියම විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. භාණ්ඩාගාරයේ ක්‍රියාත්මක ඇතුව විසඳන්න ඕන ප්‍රශ්නයක්. භාණ්ඩාගාරයෙන් ඒ ලැබෙන අනුමැතිය අනුව මේක විසඳන්න කටයුතු කරනවා.
බොහොම ස්තුතියි. ගරු ශ්‍රේයන් සේනසිංහ මහතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ කාරණාව ඔබේ අවධානයට යොමු කරන්නේ දැන් මේ වෙනකොට ආණ්ඩුපක්ෂ නියෝජනය කරන අමාත්‍යවරයෙක් රටට හෙළි කරලා තියෙනවා.
මේ කාරණයට මම අවස්ථාව දෙනවා කියලා ගරු බන්දුර ගුණවර්ධන මන්ත්‍රීමාට කිව්වා. එතකන් ඔබතුමා පොඩ්ඩක් ඉන්න වෙනවා. බිමල් රත්නායක මන්ත්‍රී මොකද පොයින්ට් පොරේ කොහොමද?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ස්ථාවර නියෝග 26-2 යටතේ 26-2 සහ 26-3 යටතේ කිසියම් ලිපිලේඛනයක් පිළිගැන්වීමේදී අන්තර්ගතය පිළිබඳ කෙටි විස්තරාත්මක ප්‍රකාශයක් කරනු ලැබිය හැකිය කියන එක යටතේ මම මතු කරන්නේ. අද දිනේදී අංක 21.5.31 කියන ගැසට් නිවේදනය සභාගත කළ තිබෙනවා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින්. එහිදී එතුමා highly advanced medical technologies training center කියන ආයතනයට උපාධි ප්‍රදානය කිරීමේ බලයත්, ඒ වගේම තවත් ඒ ආකාරයේම SLT Campus Private Limited කියන ආයතනයටත් උපාධි ප්‍රදානය කිරීමේ බලය ලබා දීලා තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඇමතිවරයා මේ සම්බන්ධව මේක සඳහන් කළ තිබෙන්නේ මේ විශ්වවිද්‍යාල පනතේ 70 ඈ වගන්තිය යටතේ හරියාකාරව පත්කරන ලද මණ්ඩලයක්කින් ඒකෙන් ඇක්‍රෙඩිට් කරාට පසුව තමයි උසස් අධ්‍යාපන ඇමතිතුමාට බලයක් ලැබෙන්නේ. නමුත් උසස් අධ්‍යාපන ඇමතිතුමා දන්නවා මීට කලින් මෙයාකාට හරියාකාර ඇක්‍රෙඩිට් නොකර සයිටම් වගේ ආයතන ආරම්භ කිරීම නිසා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් රටත් විශාල ප්‍රශ්නකට පත් වුණා. සමහර ඉතාම කෙටියෙන් ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින දැන් උත්තරයක් නැතත් කරශියන්නේ. පසුගිය වසර 4ක ආසන්න කාලෙදී මේ ආකාරයට 70 වගන්ති යටතේ ඔබතුමාලා පෞද්ගලික ආයතනවලට මේ ඇක්‍රෙඩිටේෂන් දීලා තිබෙන එක පිළිබඳ වාර්තාවක් ඔබතුමා අඩුම ගානේ අයවැයුවාද දිහරි පාර්ලිමේන්තු රිදිපත් කරගෙන ඉල්ලා සිටිනවා. ඒ ඇක්‍රෙඩිටේෂන් කමිටීස් වලට කවුද පත් කළේ, ඒ කමිටි වාර්තා කවුද අනුමත කරේ කියන සහතිකයක් සමග. නැත්තම් මෙතන පැහැදිලි ව්‍යාපාරික වංචාවකුත් මුදල් ගනුදෙනු මත මේ ඇක්‍රෙඩිටේෂන් ලබා දීමකුත් සිද්ධ වෙනවා කියලා මම බොහොම වක්කීමෙන් කියනවා. සයිටම් එක හොඳම උදාහරණ.
බොහොම ස්තුතියි ඔබතුමා ඒක පෙන්වා දුන්නට. ඔනරබල් ඩග්ලස් සේවානන්ද, your question under 27(2).
නන්දි ගෞරව ප්‍රතිනිධි සභානායකවරුලේ, ஆனால் நான் இந்த கேள்வியை தயாரித்தது கடல் தொழில் மற்றும் நீரியல் வளத்துறை அமைச்சர் கௌரவ பி ஹரிசன் அவர்களிடம். ஆனால் அவர் அந்த துறை தனக்கு சம்பந்தம் இல்லை என்று குறிப்பிட்டிருக்கின்றார். நான் யாரிடம் கேட்பது அந்த கேள்வியை? கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, என்னுடைய கேள்வி கடல் தொழில் மற்றும் நீரியல் வளத்துறை அமைச்சர் கௌரவ பி ஹாரிசன் அவர்களிடம். ஆனால் அவர் சொல்லுகின்றார் அது தனக்குரிய பொறுப்பு அல்ல என்று. அப்ப யாரை நோக்கி இந்த கேள்வியை கேட்பது எழுப்புவது? He said that is not someone else's purview, not him.
You can submit your question and then we will direct it to the relevant minister.
Okay. நம் முல்லைத்தீவு மாவட்டத்தில் கொக்கலாய் தொடக்கம் பேப்பாரப்பட்டி நல்லதண்ணி தொருவாய் வரையிலான சுமார் 73 கிலோமீட்டர் தூரமான கடற்பகுதியில் 33 கிராமிய கடற்தொழில் அமைப்புகளைச் சேர்ந்த 5060 மேற்பட்ட கடற்தொழிலாளர்கள் கடல் தொழிலில் ஈடுபட்டு வருகின்றனர். இம்மக்கள் கடல் தொழிலில் ஈடுபடுவதற்கு வசதியாக அப்பகுதியில் வெளிச்ச வீடு ஒன்று இல்லாத காரணத்தினால் கடலில் நீண்ட தூரம் சென்று தொழில் ஈடுபட இயலாத நிலைமையும், தொழில் முடிந்து கரையேறுவதில் பல்வேறு சிரமங்களுக்கு முன்கொடுக்க வேண்டிய நிலைமையும், திசை மாறி செல்லுகின்ற நிலைமையும் அம்மக்களுக்கு ஏற்பட்டுள்ளது. வசதி கொண்ட ஒரு சில கடற்தொழிலாளர்கள் GPS கருவியின் உதவியுடன் தொழிலில் ஈடுபட்டு வருவதாலும் அனைத்து கடற்தொழிலாளர்களுக்கும் அந்த வசதி இல்லை என்பது குறிப்பிடத்தக்கது. மேற்படி கடற்தொழிலாளர்களது வசதி கருதி 1866 ஆண்டு 66 அடி உயரத்தில் ஒரு வெளிச்ச வீடு அமைக்கப்பட்டிருந்தது. கடந்த கால யுத்த அனர்த்தங்களின் போது அது அழிவடைந்தமை குறிப்பிடத்தக்கது. மேற்படி வெளிச்ச வீடு முன்னர் வெளிச்ச வீடு அமையப்பெற்றிருந்த முல்லைத்தீவு மணல் குடியிருப்பு பகுதியில் அமைக்கப்பட்டால் கடல் தொழிலில் ஈடுபட வசதியாக இருப்பதுடன் மேலும் தொழிலை முன்னேற்றி கொள்ளவும் இயலும் என மேற்படி கடற்தொழிலாளர்கள் தெரிவிக்கின்றனர். இந்நிலையில் முல்லைத்தீவு கடற்தொழிலாளர்களது தொழில் வசதி கருதி வெளிச்ச வீடு ஒன்றை அமைப்பதற்கான நடவடிக்கை எப்போது எடுக்கப்படும்? இரண்டாவது, அதில் ஏதேதும் தடைகள் உண்டா என்ற கேள்வியையும் இந்த கேள்விகளுக்கு என்னோட பதிலையும் கௌரவ அமைச்சர் பொறுப்பான அமைச்சர் தருவார் என எதிர்பார்க்கின்றேன்.
I will ensure that the question will be answered by the responsible minister.
Okay,
at the next meeting. Order, please. I wish to announce that this House cordially welcomes the Norwegian delegation led by Mr. Kjell Magne Bondevik, former Prime Minister, now present at the Speaker's Gallery.
ප්‍රධාන වැඩකෘතු ආරම්භයේ ගරු බඳුරු ගුණරත්න මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාරණේ
ගරු නියෝජ කතානායකතුමනි අපේ ගරු කතානායකතුමා බොහොම පැහැදිලිව ප්‍රකාශයක් කරලා තිබෙනවා කොකේන් භාවිතා කරන මැති ඇමතිවරු 24 දෙනෙක්ගේ නම් රංජන් දුරකතනෙන් රංජන් රාමනායක නැමැති ගරු ඇමතිතුමා දුරකතනෙන් එතුමාට දැනුම් දීලා තිබෙනවා එතකොට ගරු කතානායකතුමා විසින් ඒ නාමලේඛනයේ කුමක්ද කියලා ඔහුගේ ලිඛිතව කරුණු ඉල්ලලා තියෙනවා දැන් අපි මේ විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 225ක් ඉන්නවා එතනින් මැති ඇමතිවරු 24 දෙනෙක් කොකේන් නැමැති මද්‍රව්‍ය භාවිතා කරනවා කියන එක ඉතාම බරපතල චෝදනාවක් මේ දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් උත් ඉතා විශාල ප්‍රසිද්ධිය ලැබිලා තියෙන දේ තුළ මේ උත්තරීතර සභාව නියෝජනය කරන ගරු මන්ත්‍රීවරු 24 දෙනා නිශ්චිත වශයෙන් නම් කිරීමේ යුතුයකමක් හා වගකීමක් කතානායකතුමාටත් තියෙනවා කතානායකතුමා හැව්වනම් ඒ වගේම රංජන් රාමනායක ගරු ඇමතිතුමාටත් වගකීමක් තියෙනවා එතුමා බාරව ඉන්න පක්ෂයේ නායකයරත් වගකීමක් තියෙනවා තමන්ගේ කැබිනට් මණ්ඩලයේ ඇතුලේ කොකේන් පාවිච්චි කරන මැති ඇමතිවරු ඉන්නවා නම් මේ රටක් නියෝජනය කරන මේ මිලියන 21ක් දෙකෝටියකට වැඩි ජනගහනයක් වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවට පැමිණෙන මහජන නියෝජිතයන් 225 එන් කොටසක් මැති ඇමතිවරු බවට පත් වෙලා ඒ කොකේන් ගහනවා නම් මේ ගන්න තීන්දුව තීරණ රටේ උපුන උපන් පරම්පරාවල් වලට බලපාන තීරණ වලට මොකද වෙන්නේ ඒ නිසා මේ දැන් අද මේ තත්ත්වය තුළ දෙයියෝ පයන ගහන බිම මලපරේතියෝ බ්‍රේක් ඩාන්ස් කරන පාර්ලිමේන්තුවක් බවට මේ පාර්ලිමේන්තුව පත් වෙලා තියෙනවා ඒක නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින කතානායකතුමා වෙනුවෙන් අපේ ආත්ම ගෞරවය මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ම කුමන පැත්තක හිටියත් මේට කිසිම සම්බන්ධයක් නැති සංසාර ගමනේ කිසි දවසක කොකේන් අල්ලලා වද්දකරපු නැති මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා දැකලත් නැති අය ඉතින් එතකොට අසාධාරණයි මේ 24 දෙනෙක් ඉන්නවනම් ඔබතුමාලා ළඟ කරුණාකරලා කියන්න ඔබතුමාලාගේ පක්ෂ නායකතුමා මේ මේ ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට කතානායකතුමාට රටට එළිදරව් කරන්න කියන නියෝගය දෙන්න නැත්නම් කොහමද ඔහොම පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යන්නේ ඒ නිසා ගරු ඔබතුමා අපි වෙනුවෙන් මැදිහත් වෙන්න කියලා අපි ඉල්ලා සිටින්නේ මොකද රටේ ජනතාව සියලු දෙනා කොකේන් ගහනවා කියලා හිතන්නේ
ඔබ ස්තුතියි වරු ශාන් සෙන්සික මන්ත්‍රීතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වෙනකොට SMS පණිවිඩ එනවා එක්සත් ජාතික පක්ෂයේ කිරියල් ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කමිටුවක් පත් කරා කියලා හැබැයි රංජන් රාමනායක ඇමතුමා කියන විදිහට මේ ඉස්සරහ පෙළියේ ඉන්න ඇමතිවරු 4 දෙනෙක් කොකේන් පාවිච්චි කරනවා ඒ හින්දා මෙතුමාව දාන්න එපා ඉස්සරහ පෙළියේ ඉන්න ඇමතිවරු දෙවනි කාරණාව ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා ඇතුළු ගරු කතානායකතුමා ඇතුළු මේ සමස්ත පාර්ලිමේන්තුවටම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අභිමානය සම්බන්ධයෙන් තියෙන ගැටලුවක්. ඒ හින්දා මේක निराකරණය කිරීම ඉතාම කඩිනමින්. මොකද මේක මේ කාරණය ඉදිරිපත් කළ දැන් පැය 72කට වඩා වැඩි. එතකොට ස්ථීර වශයෙන්ම කොකේන් පාවිච්චි කරන මැති අමුතුරු හොයාගන්න වෙන්නේ DNA පරීක්ෂණයක් කරලා. ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පාර්ලිමේන්තුව තවදුරටත් හැල්ලුවට ලක් කිරීම වැළැක්වීම සඳහා කතානායකතුමාට ගෙන් අපි ඉල්ලීමක් කරනවා. වහාම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා DNA පරීක්ෂණ කරලා මේ තත්ත්වයට මේ විසඳුමක් ලබා දෙන්න මොකද අපිට අවශ්‍යයි එක අපේ ආත්ම ගෞරවය රැක ගැනීම සඳහා ඊළඟට කරුණාකරලා කුඩු පාවිච්චි කුඩ දාන්න එපා මේ 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 පළවෙනි පේළියේ ඉන්න කුඩ දාන්න එපා මේ පරීක්ෂණ කරන්න ඒකට පළවෙනි පේළියෙන් එහා ඉන්න කට්ටිය යොමු කරන්න කියලා පිළිවක්
කරන පොලිසියට අවසාන කාණේ ගරෝ විපක්ෂ නායකතුමා
ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී මේ ප්‍රශ්නය ගැන දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කෙරුවා. මන්ත්‍රීවරු ඇමතිවරු මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කෙරුවා. ඇත්ත වශයෙන්ම එළිදරව් වෙච්ච තොරතුරු අනුව මේ මන්ත්‍රීවරුන්ගේ අදාළ මන්ත්‍රීවරුන්ගේ නම් ගරු අගමැතිතුමාට හෙළි කළත් නැහැ. කතානායකතුමාට හෙළි කළත් නැහැ. පක්ෂ සභාපතිතුමාට හෙළි කළත් නැහැ. CID එකට හෙලිකල්ලත්
නැහැ කියන එක අද කණ්ඩායම රැස්වීමේදී අනාවරණය වුණා. ඉතින් මේක බරපතල ප්‍රකාශයක්. ඉතින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් please let me explain.
එතුමාට කතාවට අවස්ථාව දෙන්න කරුණා කරලා.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කොමිටියක් පත් කෙරුවා මගේ ප්‍රධානත්වයෙන් එරාන් වික්‍රමරත්න මැතිතුමා අංශු මාර්සිගි මැතිතුමා නිසග්ග නානයක්කාර මැතිතුමා අපි වාර්තාව ඉතාමත් ඉක්මනින් අපි පක්ෂයට ලබා දෙනවා. හැබැයි ඊට අමතරව මේක පක්ෂයෙන් කරන පරීක්ෂණයක් එක්සත් ජාතික පක්ෂයෙන් එක්සත් ජාතික පෙරමුණෙන් ඔබතුමාට පුළුවන් ඊට අමතරව අවශ්‍ය පියවරක් ගන්න.
බොහොම ස්තුතියි.
හැබැයි මේ නන් ටික අගමැතිතුමාටවත් කතානායකතුමාටවත් CID එකටවත් හෙලිකෙල්ල නැහැ කියන අදහස අද පාර්ලිමේන්තු කණ්ඩායමේදී
හෙලිලා මේ වන මේ ගරෝ රවි කණ්ඩායමතුමා
නියෝජ කතානායකතුමනි මේ සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් මේ මන්ත්‍රීතුමා ඔක පුරුද්දක් කරනවා ඇමතුමා පුරුද්දක් කරනවා මාධ්‍යට යෑමට මීට පෙරත් ඔයගේ නම් ඉදිරිපත් කළා තියෙනවා ඒ සම්බන්ධයෙන් තමයි අද කතානායකතුමත් එක්ක කතා කරලා අවස්ථාවේදී මේක හෙලිදරව් වුණා මේ වගේ නම් ඉදිරිපත් කළා නැහැයි කියලා ඒ නිසා මං හිතන විදිහට ප්‍රථමයෙන්ම නම් තියනවද නැද්ද කියන එක ඔබතුමාලා මේ වගේ ලැබුණ විගසම ඒක ලැබුණ නැද්ද කියන එක ජනතාවට දැනුවත් කරන්න නැත්නම් මේක අපි මන්ත්‍රු සියලු දෙනා විහිළුවකට බාටපත් වෙනවා
ගරු කතානායකතුමා දැනුවත් කරන්න කිව්වා එතුමාට මේ වෙනකන් කිසිම දෙයක් ලිඛිතව ඉදිරිපත් කරලා නැහැ
ඒ ඔබතුමා ඒක
මම කරනවා එතුමා වෙනුවෙන් අවසන් කරන්න දෙන්න එතුමාට
මොතක් ඉන්න ඉතින් මං අගය කරනවා නියෝජ්‍ය කතානායකතුමනි මේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඊට පසුව කවදද මේව සම්බන්ධයෙන්
අවස්ථාව දෙන්න ගරුව ඇමතුමාට කතා කරන්න
ඒ සම්බන්ධයෙන් කවදද CID එකට යන්නේ මේව ඔක්කොම මොකද මේක බොරුවේ සැලැස්මක් අන්න ඒක තමයි අපිට අවශ්‍ය වන්නේ අවශ්‍ය නැහැ එතුමගෙන් පටන් ගන්න HIV එක ඔප්පු කරන්න ඒකත් වෙලා ඒක තුලින් කටයුතු කරන්න නැත්නම් මේ හැම අවස්ථාවෙදිම චරිත ඝාතනය කිරීම තමයි තියෙන්නේ අපිවත් ඔක ඉලක්ක කරලා තියෙනවා
හරි ගරු ලක්ෂ්මන්
එතුමා කියපු කතාව ඉල්ලාස් කරගන්නේ නැහැ කියලා එතුමා මාධ්‍යයට කියලා තියෙනවා. ඒතර එතුමා මාධ්‍යයට ප්‍රකාශ කළා තියෙනවා මම මේක ප්‍රකාශ කරා මේක නිවැරදි මා ඉල්ලාස් කරගන්නේ නැහැ කියලා. ඒ නිසා ඔබතුමාලා පරීක්ෂණයක් කරන්න මේ ඉල්ලාස් කරගන්නේ නැහැ කියන්නේ එතුමා වක්කීමෙන් එක් කියන්නේ මොකක් හරි. එතකොට ඉල්ලාස් කරගන්නේ නැත්තම් ඔබතුමාලාගේ පැත්තෙන් යම් විනය පරීක්ෂණයක් කරන එක අපි දන්නේ නැහැ. නමුත් මේක බරපතලයි පාර්ලිමේන්තුව තුල ඉන්න මන්ත්‍රීවරුන්ට ඒක විශාලස බලපාන
ගරු සභානායකතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද කණ්ඩායම රැස්වීමේ තීරණය කෙරුවේ පක්ෂයක් හැටියට හැබැයි පාර්ලිමේන්තුවට දැන් කතානායකතුමාගේ මම ඇහුවා පක්ෂ නායක රැස්වීමේදී ඔබතුමාට මේ නම් හෙලිදරව් කරලා තියෙනවද කියලා එතුමා නෑ කිව්වා ඊට පස්සේ පොඩක් ඉන්නකෝ
මේ 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 කාරණේ ගැන ඔබතුමා අවසාන වශයෙන් කතා කරන්න ආපහු මෙතනින් එහාට කතා නෑ අලුත් ගමගේ මන්ත්‍රීමා කතා කරන්න මෙතනින් එහාට බොහොම කනගාටුයි අපිට ප්‍රධාන වැඩකල් තියන්න ඕන කියන්න
කරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලගේ මේ කොකෙන් ප්‍රශ්නය පිළිබඳ රංජනරාම නායක ඇමතිතුමා මාධ්‍යයට ප්‍රකාශයක් කරලා කිව්වා කතානායකතුමාට ලයිස්ට් එකක් බාර දුන්නා කියලා. එතකොට පාර්ලිමේන්තුවේ කතානායකවරයා හැටියට එතුමාගේ පළවෙනි වගකීම වෙන්නේ අද දිනේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා එහෙම ලයිස්ට් එකක් දුන්නේ නැහැ
කියලා. මම එතුමා වෙනුවෙන් ප්‍රකාශය කරේ එතුමාට ලයිස්ට් එකක් දීලා නැහැ කියලා.
ඈ එතුමා ඔබතුමා නෙවෙයි කතානායකතුමා කරු කතානායකතුමනි
අපි පක්ෂනායක රැස්වීම දිනපා පැහැදිලිව කිව්වා ඒ කාරණේ.
පක්ෂනායක රැස්වීමේ නෙවෙයි මේ රටේ මේ වෙලා තියෙන මේකත් එක්ක කතානායකවරයා ප්‍රකාශයක් කළ යුතුයි දැන් කතානායකතුමා මේ පාර්ලිමේන්තුවේ සිද්ධියක් වුණාම කමිටු දාලා මිනිස්සු හිරේ දාන්න හදනවා. හැබැයි මන්ත්‍රීවරු කොකෙන් ගහනවයි කියලා මේ බරපතල ප්‍රකාශයක් කළා
මේ පාර්ලිමේන්තුවට නෑ. එතුමා වෙනින් වගකීමෙන් කියන්නේ ඔය ලේඛනේ මේ වෙනකන් එතුමාට ලැබිලා
නෑ. හරි දැන් ඔබතුමා මේ ප්‍රශ්නේ මතු කරලා පස්සේ දැන් ඔබතුමා කියනවා අපි මේ ප්‍රශ්නේ අහුවට පස්සේනේ ඔබතුමා කිව්වේ මේ එහෙම ලයිස්ට් එකක් නෑ කියලා.
අවස්ථාවක් නෑ.
ඇයි අවස්ථාවක් නෑ කියන්නේ? ගරු කතානායක සමාන තපර සමාන නියෝජ කතානායකතුමා මගේ ප්‍රශ්නය මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කොකේ බාන් භාවිතා කරනවා කියලා ලයිස්තුවක් කතානායකතුමාට බාර දුන්නයි කියලා අමාත්‍යවරේ ප්‍රකාශයක් කරාම කතානායකවරයා පත්තරවල මුල් පිටේ ගියාම කතානායකවරයා කළ යුත්තේ මේ පාර්ලිමේන්තුවට ගෞරවනීය කතානායකවරෙක් නම් මේ පුටුවේ ඉඳගෙන එහෙම ලයිස්තුවක් නැහැ ඒක මම වගකීමකින් කියනවා කියලා එතුමා කියන්න ඕනේ. එතුමා හැම ප්‍රකාශයක් කරේ
නැහැ. ඒක දවසේ
ඒක වැරදි.
ඔබතුමා තේරුම් ගන්න අද දවසේ අර නෝවේජියානෝ දූත කණ්ඩායමක් ඇවිල්ලා එතුමා
නෝවේජියානු දූතයෝ එන්න කලින් මේ ප්‍රශ්නේ විසඳන්න
ඔබතුමා ඒක තේරුම් ගන්න. ඒ නිසා තමයි අද මම මූලසරෙන්නේ. ඒ නිසා අද මම කියනවා වගකීමෙන් නිතුව ගරු කතානායකතුමාට මේ වෙනකන් කිසිම ලේඛනයක් ඉදිරිපත් කළා නැහැ.
හරි දැන් තප්පර සමාන නියෝජ කතා දැන් එහෙනම් නියෝජ කතානායකතුමනි රංජන රාමනායක මහත්තයා කියලා දෙන බොරුවා. ඉතින් එහෙමනම් බලන්නකෝ
ඒක ඔරේ පාර්ලිමේන්තු වෙච්ච සිද්ධියක් නෙමෙයි ගරු මහත්තයා.
එහෙනම් කවුද ඔකෙන් ගහලා තියෙන්නේ? වෙච්ච සිද්ධියක්. එහෙනම් කවුද ඔකෙන් ගහලා තියෙන්නේ?
කරුණාකරලා මට අද වැඩ කටයුතු ආරම්භ කරන්න ඉඩ දෙන්න. ඔබ මම ඔබට අවස්ථාව දුන්නා.
නියෝජ්‍ය කතානායකතුමා මේ වැඩවලට වැඩි වැඩි
මේ වැඩි. නෑ මේක වැදගත්.
මේක ඉදිරියට වැදගත්.
Order, please.
මම කෑ ගහනවා
ඔව් ගරු නලින්බාන මන්තුමා
ගරු කතානායකතුමනි මං හිතන්නේ මේ මේක අපි පාර්ලිමේන්තුවේ සියලු දෙනාම අනුමත කරන දෙයක් නෙවෙයි රංජන රාමනායක මහත්මයාගේ වගකීම තමයි අපේ පක්ෂය උනත් අපි කියන්න ඕන එතුමා කියනවා නම් යම් ප්‍රමාණයක් ඉන්නවා කියලා එයාලගේ නම් වෙලිදක්වන්න ඕන ඉතින් පළවෙනි කාරණේ ඒක තමයි අපි වහාම එතුමාගේ යුතුකම විදියට සලකනවා නම් වෙලිදක්වීම දෙවෙනි කාරණේ අපි දන්නවා කතානායකතුමාට තාම ඉදිරිපත් කළා නැහැ අපේ පක්ෂ නායකයාට නම් ඉදිරිපත් කළා නැහැ පක්ෂ සභාපතිවරයාට නම් ඉදිරිපත් කළා නැහැ CID එකට නම් ඉදිරිපත් කළා නැහැ ගොඩක් ආගෙන ඉන්න ඔබතුමා මේ තත්ත්වෙටපත් වෙන්න එපා හැබැයි මෙතන තියෙන බලවත්ම කාරණේ තමයි දැන් අපේ රටේ හිටපු හොඳම ලොකුම කුඩු ව්‍යාපාරිකයා පාතාලේ නායකයාත් අතනකට අරගෙන ඉන්නවා පාතාලේ නායකයා මාකන්දුරේ මදුෂ් දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි මේ පාතාල නායකයාගේ අත්අඩංගුවට ගැනීම හරහා විශාල කරුණු කාරණා වගේක් හෙළිවෙමින් පවතිනවා. දැන් මේ කොන්තරත් එකක්ද මේ තත්වය වහගන්න මදූස්ගේ කාරණේ වහගන්න මේ කරන කොන්තරත් එකක්ද කියලා. මේ පාතාල නායකයා බැඳුණු කරුණු කාරණා ගණනාවක් හෙළි කරගන්න කියන වෙලාවක ඒක වළක්ව ගන්න කරන වෙලද්ද මේක කියලා. ඒ නිසා අපේ සියලු දෙනාගම පාතාල බෝමස්තුතියකින් තොරව පක්ෂ ව්‍යාපාර වේදිකෙන් තොරව මේ කාරණයට මැදිහත් වෙන්න කියලා අපි ඔබතුමාට ඉල්ලා සිටිනවා මොකද මේක අපේ පාර්ලිමේන්තුව හැල්ලු කිරීමක් මේක අපේ රට හැල්ලු කිරීමක් ඒ නිසා මේක විහිළුවට කාරණයක් නෙවෙයි මේ සම්බන්ධව වගකීමෙන් කටයුතු කරන්න කියලා
අපි කියනවා හරි රංජිස්සෝයි සමන්තුමා ඔබතුමා අවසාන කාරණේ මේකේ ප්‍රියමදව ආයිට දෙන්න මම
බොහොම ස්වීකරණ නියෝජ්‍ය කතානායකතුමනි මේ පැත්ත රජයේ පැත්තෙන් පිළිතුරු දීපු ගරු ඇමතුමන්ලා කිව්වට රංජන් රාමනායක ඇමතුමා කරපු ප්‍රකාශයේ සාවද්‍යයි කියලා අපි විශ්වාස කරනවා රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතුමා බොහෝ වෙලාවට කරපු ප්‍රකාශ හරිය ප්‍රකාශ කරලා තියෙනවා අර පාර්ලිමේන්තු නඩුවේදී ඡන්ද දෙන ආකාරය ගැන කිව්වා හරි ඒ වගේ ඒ කිව්වනේ මේ පහෙන් හතෙන් හත කියලා ඒ වගේ මේ සම්බන්ධවත් මේ කරපු ප්‍රකාශම විධිමත් ප්‍රකාශයක් කළ යුතුයි අද ලංකාදීප පත්‍රයේ මුල් පිටේම තියෙනවා ගරු කතානායකතුමාට දුරකථන හරහා නම් ටික දුන්නා ගරු කතානායකතුමාගේ ලිඛිතව ඉල්ලුවයි කියලා. එහෙමනම් මේ ප්‍රකාශ සම්බන්ධව වහ විධිමත් පරීක්ෂණයක් කළා ජීවිතයේ කිසිම දවසක බීඩියක්වත් බීලේ නැති අපි මේකෙන් නිදහස් කළා දාන කොකේන් ගහන ආණ්ඩුව යමතුරුනේ නම් ටික හෙලිකරව කළා දාන.
හොඳයි හොඳයි බොහොම ස්තුතියි ගසු සිත්‍රජාජි කුටි මන්තුමා අවසාන කාරණේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි කොකේන් පාවිච්චි පිළිබඳ විද්‍යාත්මක නිර්ණායකයක් තියෙනවා. ඒ තමයි කොකේන් පාවිච්චි කරන තරත් එක් මුත්‍රා සම්පල් මගින් පරීක්ෂණයක් කරන්න පුළුවන් වෙන්නේ පෑ 72ක් කාල සීමාව තුළ. ඒතර දින දෙකක් තමයි උපරිමේ. දින තුනත් හතරත් අතර කාලයක්. ඒ වගේම රුධිර සම්පල් මගින් පුළුවන් වෙන්නේ දින 1ක් 2ක් අතරතුර පෑ 48ක උපරිම කාලය යටත්ත. එහෙම නැත්නම් බලන්න වෙන්නේ කොකේන් පාවිච්චි කළාද කියලා ඔහුගේ හිසකෙස් ආධාර කරගෙන කරලාද පරීක්ෂණයකින් දැන් රංජන් රාමනායක මහතාට හිසකෙස් යොදාගෙන පරීක්ෂණයක් කරන්න බෑ ඉතින් ඒ නිසා මේ පරීක්ෂණය කොහොම සිදු කරන්නේ කියන ගැටලුව අපිට පැනනකිනවා
හොඳයි බොහොම ස්තුතියි මන්තුමා ප්‍රධාන වැඩ කටයුතු ආරම්භේ ඔය සභානායකතුමා
නායකතුමනි එක්සත් ජාතික පෙරමුණෙන් කරන පරීක්ෂණයට අමතර කතානායකතුමාට වෙන පරීක්ෂණයක් කරන්න පුළුවන් වෙන පරීක්ෂණයක් කරන්න පුළුවන්
හරි බොහොම ස්තුතියි ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ අද දින යහපත්‍රයේ විශ්‍යාංක 1-2 අද දින සලකා බැලීම නියමිත න්‍යායපත්‍රයේ විශ්‍යාංක 1-2 ලෙස සඳහන් ශ්‍රී ලංකා අපනයන සංගමන්දේ පනති යටතේ නියෝග පිළිවෙලින් 2019 ජනවාරි මාස 22 දින සහ 2019 පෙබරවාරි 5 දින පාර්ලිමේන්තු ඉදිරිපත් කරන ලදුව 2019 පෙබරවාරි 5 දින ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යසභාවේ සලකා බලා ඒ සම්බන්ධයෙන් වූ එකී කාර්යසභාවේ වාතාව 2019 පෙබරවාරි 8 දින පාර්ලිමේන්තු ඉදිරිපත් කරන ලද බව මෙම සභාවට දැනුම් දීමට කැමැත් දෙමි. ගරු ඇමතුමා.
I move item 1 and 2 sir. 1 and 2. I move 1 and 2.
නලින් මන්ද. House of Grace.
නලින් මන්ද ආරවිස්ටා.
නලින් මන්ද ඇමතුමා කතා කරන්න.
මම හිතන්නේ ගරු කතානායකතුමනි ඉතාම වැදගත් නියෝගයක් විශේෂයෙන්ම අපේ රටේ කර්මාන්ත ශාලා 11ක් විතර මම දන්න විදිහට තියෙනවා මේ පොලිපෙප්ලින් බෑග් නිෂ්පාදනය කරන දේශීය කර්මාන්ත ශාලා. විශේෂයෙන් මේ සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය සහ පොලිපෙප්ලින් බෑග් ආනායනය තුලින් මේ කර්මාන්ත කරුවන් විශාල ගැටලුවකට පහුගිය කාලේ මුහුණ දුන්නා. ඉතින් මම විශ්වාස කරනවා මේ පොලිපොප්ලින් බෑග් ආනයනයේදී පනවලා තියෙන මේ සෙස්බද්ද මගින් අපේ දේශීය කර්මාන්ත කරුවන්ට විශාල ශක්තියක් පිටිවහලක් වෙයි කියලා. විශේෂයෙන් මේ බෑග් භාවිතා කරන බහුතරයක් භාවිතා කරන කෘෂිකාර්මික කටයුතු වලට. කොහොම පොහොර බෑග් කරන්න, එහෙම නැත්නම් වී බෑග් කරන්න, ඒ විදිහට කෘෂිකාර්මික කටයුතු වලට තමයි මේ බෑග් භාවිතා කරන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා ඒක ඉතාමත්ම හොඳ தத்துவයක් කියලා. ඒ වගේම සනීප ආරක්ෂක තුවා ආනයනයේදී බදවල තිබුණු විශේෂයෙන් අලුත් බදු නිදහසක් දීලා තියෙනවා. මොකද අපි දන්නවා විශාල වශයෙන් අපේ රටේ කුඩා දරුවන් මේ සනීප ආරක්ෂක උපකරණ තුවා පළඳිනවා, භාවිතා කරනවා. ඒ නිසා ඒ සහනයත් මම හිතනවා ජනතාවට ලැබෙනවා කියන කාරණේ. විශේෂ අපේ අමාත්‍යංශයේ කරුණු කාරණා ගැන කතා කරද්දී අපි පෞගිය කාලේ විශාල වශයෙන් කතා කරපු කාර්යයක් තමයි අපේ රට තුළ විශාල වශයෙන් කෘෂිකර්ම අපනයන වලින් 14.3ක් විතර ප්‍රතිශතයක් සඳහා දායකත්වය දැක්වේ කුළුබඩු අපනයනෙ. මේ කුළුබඩු අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශාල ගැටලු කාරණා ගණනාවක් තිබුණා. විශේෂයෙන් ගම්බිරිස්, ඒ වගේම කරුංග, සියඹල, සාදික්ක, කුරුඳු, වසාවාසි මේ වගේ කුළුබඩු වලින් විශාල අපනයන ආදායමක් අපි ලැබුවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කළු ගම්බිරිස් වලට විශාල වටිනාකමක් තියෙනවා. අපේ ශ්‍රී ලංකාවේ කළු ගම්බිරිස් ලෝකේ හොඳම ගම්බිරිස් විදියට හඳුන්වනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ කුරුඳු ලෝකේ හොඳම කුරුඳු විදියට හඳුන්වනවා. නමුත් අපි දැක්ක පසුගිය වසරවල අපේ ගොවීන්, ගම්බිරිස් වගා කරන ගොවීන්, කරුංග වගා කරන ගොවීන් සහ අනෙකුත් සාදික්කව ඇතුළු මේ කුළුබඩු වගා කරන ගොවීන් විශාල වශයෙන් අපහසුතාවයට, අසරණ බවට පත්වෙන තීන්දුව తీරන අරගෙන තිබුණා. ඒ ගොවීන්ගේ නිෂ්පාදන වලට හොඳ මිලක් තිබුණේ නැහැ. අපිට මතකයි පාරට බැහැලා මේ සොයිස මහත්මයලා එහෙම ගම්බිරිස් වැල් පුච්ච පුච්ච උද්ඝෝෂණ කරපු අවස්ථාවක් තිබුණා. ඒ සාධාරණ විරෝධතාවයක් ඒ ගොවීන් එල්ල කරලා තියෙනවා. හැබැයි අද වෙනකොට අපි තීන්දුවක් කරන් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි, ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, මේ අපනයන తాවකාලිකව මේ අප රටේ ආනයනය කිරීම නතර කරන්න. ගම්බිරිස්, කරුංග, සාදික්ක, වසාවාසි විශේෂයෙන්ම කරුංග සහ ගම්බිරිස් ඉන්දියාවට ප්‍රතිආපනයනය කිරීම හරහා මේ ව්‍යාපාරිකයන් විශාල වශයෙන් ලාභ ලැබුවා. වියට්නාමෙන් තොග පිටින් ගෙනල්ලා සමහරලාට ඒ කන්ටේනර් රථ රට ඇතුළට එන්නේ නැහැ. අපේ රට සීමාවෙන් එළියට ගිහිල්ලා ඉන්දියාවට යන අපේ තියෙන නිදහස් වෙළඳ ගිවිසුම් භාවිතා කරලා ඒ වගේ වාසිය ලබා ගන්න. කෝටි ගණන් මුදල් ලාභ ලැබුවා මේ ව්‍යාපාරිකයා. ඒ වගේම තමයි කරුංගත් ප්‍රතිආපනයනය හරහා, එහෙම නැත්නම් හබ් ඔපරේෂන් හරහා, එහෙම නැත්නම් වෙනත් ක්‍රමවේද හරහා මේ වගේ රිංගලා මේගොල්ලෝ මේ වාසිය ලබා ගත්තා. ඉතින් මේ தත්ත්වය අවබෝධ කරගත්තු රජය විශේෂ අපේ අමාත්‍ය අමාත්‍යංශයේ ඇමතුමා මං හිතනවා ඔබේ ප්‍රින්ස් ගරු ඔබතුමා පොයින්ට් වෝඩ් එක ගරු රංජිත් සොයි සමන්දිතුමා, ගරු නියෝජ්‍ය ඇමතුමනි, ඔබතුමා ලේඛනයක් දැන් මෙතන ප්‍රකාශනයපත් කළා. මම කරුණා කරලා මේ ඔබතුමන් දැනගැනීමට අහන්නේ ඒ කියපු ලේඛනයේ තිබිච්ච ද්‍රව්‍ය වලට අමතරව දියර රබර් කිරි සහ දුම් ගැසු රබර් සීටුත් ලංකාවට ගේනවද කියලා ඔබතුමාට ප්‍රකාශයක් කරන්න දැනුවත්කමක් තියෙනවද ඒ සම්බන්ධව?
ඒක අපේ අමාත්‍යංශයට අයිති වෙන්නේ නැහැ. මම දන්න විදිහට මේ 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 මේකට ඇතුළත් වෙන්නේ නැහැ. මම ඒකට තව තොරතුරු ඔන්න ඔබතුමාට හොයලා දෙන්නම්. විශේෂයෙන්ම මේ කුළුබඩු ගැන කතා කරද්දී ඒ සිදුණු අසාධාරණ නිසා අපේ ගොවීන් විශාල වශයෙන් අපහසුතාවයට පත් වුණා. ඒ නිසා තමයි රජයක් විදියට තීන්දුවක් අරගෙන తాවකාලිකව
අපේ රටට අපනයනේ ආනයනේ කිරීම නතර කරලා තියෙනවා. මොකද අපේ රටේ දේශීය නිෂ්පාදන විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි දන්නවා නමුත් සමහරලාට කර්මාන්තකරුවන් ඉන්නවා අගය වැඩි කරලා එහෙම නැත්නම් වැලියු වැඩ නිෂ්පාදනය කරලා වෙන රටවලට යවන අය. සමහරට මේ අයට යම් යම් ගැටලු ඉස්පතු වෙන්න පුළුවන්. ගැටලු ඇති වෙන්න පුළුවන්. නමුත් අපි මුලින්ම අපේ දේශීය නිෂ්පාදකයෝ ගැන අපේ ගොවියෝ ගැන හිතලා මේ ගත්තු තීන්දුව මම හිතනවා ඉතාම වැදගත් තීන්දුවක් කියලා. මොකද අපේ දේශීය නිෂ්පාදකයින්ට දේශ ගොවීන්ට හොඳ මිලක් ලැබුණොත් තමයි අපේ රට ගම දියුණුවෙන්නේ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මලිත් සමරක්‍රමතුමා සිසේ මගේ අමාත්‍යාංශ අමාත්‍යතුමා විදියට මේ තීන්දුව ගන්න කටයුතු කිරීම. ඒ වගේම කැබිනට් මණ්ඩලයේ මේ අනුමැතිය ලැබිලා තිනවා ජනාධිපතිතුමා සහ අමාත්‍යතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය. ඒ තීන්දුවට දුන්නු සහයෝගය සම්බන්ධව අපි ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද මේ හරහා විශාල වශයෙන් ජාවාරම් කරුව පසුගිය කාලේ බිහි වුණා. කරුංග ජාවාරම, ගම්බිරිස් ජාවාරම බොහොම ඉහලින් කරගෙන ගියා. අපිට වසරකට ඉන්දියානු නිදහස් වලද ගිනුසුම හරහා තියෙන්නේ මෙට්‍රික් ටොන් 2500 ඉන්දියාවට යවන්න පුළුවන් ගම්බිරිස්. ඉන්දියාවේ දේශීය ගම්බිරිස් කර්මාන්තය රැකගන්න පිටරටක ඉඳන් ගම්බිරිස් ආනයනය කරද්දි 80% බද්දක් ගන්නවා. හැබැයි අපෙත් ඉන්දියාවෙත් අතර තියෙන නිදහස් ගිවිසුම හරහා ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට යද්දී ඒ බද්ද ගහන්නේ නැහැ. බිඳුවයි එහෙම නැත්නම් බදු වලින් තොරව අපිට ඉන්දියාවට ගම්බිරිස් යවන්න හැකියාව තියෙනවා. නමුත් අපේ දේශීය කර්මාන්තය පැත්තකට තියලා දේශීය කර්මාන්තකරුවන් අසරණ කරලා දේශීය ගොවීන් අසරණ කරලා මේ විදියට මේ බදු දැල් වලින් මේ නිදහස් වලද ගිවිසුම් වලින් රිංගලා මේ ව්‍යාපාරික පෞගේ කාලේ කටයුතු කරා. සෑ ඒ සම්බන්ධවත් අපි අමාත්‍යංශයක් ඉදිරියට අවශ්‍ය තීන්දුව තීරණ අරන් අවශ්‍ය කටයුතු කරමින් යනවා. ඒ වගේම තමයි අනෙකුත් කුළුබඩු විශේෂයෙන්ම සියඹල වසාවාසි සාදික්ක වගේ පාකිස්තානයට ප්‍රතිපනනය කරලා තිබුණා. ඒ නිසා මම හිතනවා මේගත්තු තීන්දුවත් එක්ක අපේ දේශීය ගොවියා ආරක්ෂා වෙන තත්ත්වයක් නිර්මාණය වෙයි කියලා. අපේ දේශීය ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් වෙයි කියලා. දේශීය ගොවියාට ගම්බිරිස් වලට කුරුඳු වලට වසාවාසි වලට සාදික්ක වලට සියබල වලට හොඳ මිලක් ලැබෙයි කියලා. ඒ නිසා මම හිතනවා මේ ගත්ත තීන්දුව ඉතාම වැදගත් තීන්දුවක් කියලා. ඒ වගේම අපේ අමාත්‍යංශ යටතේ ක්‍රියාත්මක වෙන අපනයන සංවර්ධන මණ්ඩලයේ තුලින් මේවා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අද මේ අමාත්‍යංශයට කොමර්ස් ඩිපාර්ට්මන්ට් වාණිජ දෙපාර්තමේන්තුවත් ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා එක ආයතනයක් තුලින් වෙනද අමාත්‍යංශ දෙකකට ආයත් වෙලා දිනවා මේවා. එක ආයතනයක් තුලින් ක්‍රියාත්මක වීම හරහා මම හිතන්නේ අපිට වඩා හොඳ සේවාවක් මේ අපනයන ආර්ථිකයට ශක්තිමත් කරන්න ලබා දීමට පුළුවන් වෙනවා. වගේම අර වගේ මේ අපනයනේ සිදුරු වලින් රිංගල ව්‍යාපාරිකයන් කරන ජාවාරම් නතර කරන්නත් අවශ්‍ය සහන ලැබෙනවා කියලා විශ්වාස කරනවා. විශේෂයෙන්ම සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට මම සතුටු වෙනවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඍජු විදේශ ආයෝජන 2017 වසරේ අපේ රටේ තිබුණ ඩොලර් බිලියන 1.7යි. ඩොලර් බිලියන 1.7යි. අපිට 2018 වසරේ ඍජු විදේශ ආයෝජන ඩොලර් බිලියන 2.37 දක්වා වැඩි කර ගන්න පුළුවන් වුණා. මේ වැඩිවීම 138.9% වැඩිවීමක්. 2017 ඉඳන් 2018 දක්වා ඍජු විදේශ ආයෝජන වල වැඩිවීම 138.9% වැඩිවීමක්. ආසන්න වශයෙන් 140% වැඩිවීමක්. මම හිතන්නේ මේක ඉතිහාසයේ වැඩිම ඍජු විදේශ ආයෝජන ලබා ගැනීමක් වගේම ඓතිහාසිකව ඍජු විදේශ ආයෝජන වල වැඩිවීමක් විදිහට මට හඳුන්වන්න පුළුවන්. අපේ ඉලක්කය තමයි 2019 වසරේ ඩොලර් බිලියන 3 දක්වා ඍජු විදේශ ආයෝජන ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් අපේ රට ඇතුළට ගේන්න. ඒ සඳහා අවශ්‍ය ඉලක්ක උපාය උපක්‍රම උපාය මාර්ගික අපි මේ වෙනකොට සකස් කරලා දෙනවා අපේ අමාත්‍යංශ ඇමතිවරයා විදියට ගරු මලික් සමරවික්‍රමතුමා, අපේ අමාත්‍යංශ ලේකම්තුමා, ඒ වගේම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිතුමා, අධ්‍යක්ෂක ජෙනරාල් තුමිය ඇතුළු මේ සියලු දෙනාගේම ඉලක්කය තමයි අපේ රටේ ආයෝජන ඩොලර් බිලියන 3 දක්වා 2019 දී වර්ධනය කරගන්න. ඒ සඳහා ඉලක්කගත විශාල ව්‍යාපෘති ගණනාවක් මේරට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේරට හොරණ ප්‍රදේශයේ සිදුවන රිජිඩ් ටයර් කර්මාන්ත ශාලාවේ ප්‍රගතිය 60%කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. අපේ ඉලක්කය තමයි 2019 අගෙනකොට පළවෙනි ටයර් එක නිෂ්පාදනය කරන්න. මේ ටයර් කර්මාන්ත ශාලාවේ එක වසරක නිෂ්පාදන ධාරිතාව ටයර් මිලියන 12ක්. අංගිතානේ දවැන්තව කර්මාන්ත කර්මයන්තයක් විදිහට අපේ රටේ බිහිවන කර්මාන්ත ශාලාවක් විදිහට හඳුනන්න පුළුවන්. පහුගිය කාලේ නොඑක් නොඑක් අවලාද නැගුවා, කෝ කර්මාන්ත කිව්වා, කෝ ආයෝජන කිව්වා. මම ඔබතුමාලගේ ආරාධනා කරනවා එන්න ඇවිල්ලා බලන්න යන්න අපිත් එක්ක කියලා. අන්න හොරණ ඉදිනවා රිජිට් ටයර් කර්මාන්ත ශාලාව මේ අවුරුද්ද අගනකට අනිවාර්යයෙන් අපේ පළමු ටයර් එක නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු. ඒ වගේම හම්බන්තොට ප්‍රදේශයේ අද හෙට ගොඩක් වෙලාට මාර්තු මාසයේ වෙනකොට අලුත් සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ඩොලර් බිලියන 500කට ආසන්න ආයෝජනයක සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ඉදිරියට අවශ්‍ය තම් බිම් සකස් වීම පවා ඉවරයි. ඒ භූමියේ කටයුතු ඉවරලා ඉදිකිරීම ආරම්භ කරන්න බොහොම කඩිමුඩිය අවශ්‍ය කටයුතු සිදු වෙමේ යනවා. ඒ වගේම LNG බලාගාරයක් හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදිකිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදු වෙමින් පවතුන. ඒ තරක් නෙමෙයි මෙතන ඉන්න අපේ වරාය කටයුතු ඇමති අපේ සාගර රත්නායක මැතිතුමා තිරුකුණාමලයේ වරායට යාබදව ඩොලර් බිලියන 1ක වානේ කර්මාන්ත ශාලාව. ඒක කියාගෙන එන්න ඔබතුමා ඕන. ඒ ඉඩම අයිතිලා තියෙන්නේ වරාය අධිකාරියට. හැබැයි අපේ අමාත්‍යංශයෙන් තමයි ඔබතුමා කිය විදිහට කර්මාන්ත ශාලාව දාන්නේ. ඉතින් ඔබතුමාගේ සහයෝගයක් තියෙන නිසා තමයි ඔබතුමාට මම ඒ මතක් කිරීම කරේ. ඔබතුමා අපිට ඉඩම් ලබා දීලා ඒ අවශ්‍ය සහයෝගය දෙන නිසා. මම දැන් ඩොලර් බිලියන 1ක වානේ කර්මාන්ත ශාලාවක් කියන්නේ අති දවැන්ත කර්මාන්ත ශාලාවක්. අති දවැන්ත ආයෝජනයක්. අපේ ඉලක්කය තමයි මේ වානේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන අපනයන ඉලක්ක කරගත්තු නිෂ්පාදක. දේශීය සමාගමක් සහ සිංගප්පූරුවේ සහ චීනයේ ආයෝජකින් එකතු වෙච්ච හවුල් ව්‍යාපාරයක් විදිහට අපි බලාපොරොත්තු වෙනවා තව මාස කිහිපෙන් ඉදිරිය ගන්න. මම හිතන්නේ මෙතන ඉන්නවා තිරුකොළමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් මැතිතුමාලා. එතුමාලගේ ඍජු දායකත්වය අධීක්ෂණය යටතේ මේ වාහනේ කර්මාන්ත ශාලාව ඉදිකරන්න අපි කටයුතු කරනවා. මොකද සියලු දේශපාලන නායකත්වය තිරුකුණාමලයේ අපි බලාපොරොත්තු වෙන මේ සඳහා සහයෝගය දෙයි කියලා. විශාල රැකියා ප්‍රමාණයක් රැකියා 5000කට වැඩි ප්‍රමාණයක් ඉදිරියේදී බිහි වෙනවා තිරුකුණාමලයේ වාරය ආශ්‍රිතව. මේ වගේ දවැන්ත කර්මාන්ත ශාලා ගණනාවක් ඇති වෙන අතරේ මගේ බිංගිරි ආසනේ මාර්තු මාසයේ 4 වෙනිදා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අවුරුදු 15කට පස්සේ අපේ රටේ බිහි වෙන ආයෝජන ප්‍රවර්ධන කලාපයක් බිහි වෙනවා. 2004 න් පස්සේ අපේ රටේ ආයෝජන ප්‍රවර්ධන කලාපයක් ඇති වෙලා නැහැ. ඒකේ පළවෙනි අධ්‍යයනය අක්කර 184ක්, දෙවෙනි අධ්‍යයනය අක්කර 284ක් සහ තුන්වෙනි අධ්‍යයනය සම්පූර්ණ අක්කර 1200ක් දක්වා පුළුල් කරන්න පුළුවන් අති දවැන්ත ආයෝජන ප්‍රවර්ධන කලාපයක් බිංගිරියේ බිහි වෙනවා. අපිට මතකයි කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ මීට වසර 30කට පිටින් ඇතිවෙද්දි බියගම මීට වසර 30කට ආසන්න කාලයක් තුල අපේ අගමැතිතුමාගේ නායකත්වයෙන් කර්ම ආයෝජන ප්‍රවර්ධන කලාප ඇතිවෙද්දි අපේ රටේ කර්මාන්තකරණය සමග අපේ රටේ අපනයනයන් වර්ධනය වුණා. අපේ රට දේශීය විදේශීය කර්මාන්තකරුවන් පිරිසක් බිහි වුණා. හැබැයි අද අපේ තියෙන ආයෝජන ප්‍රවර්ධන කලාප 14 මේනට සම්පූර්ණ පිරීලා තියෙන අපිට අලුත් ආයෝජකයකට ආපහු දෙන්න ඉඩමක් නැහැ. ඒ නිසා නව ආයෝජන ප්‍රවර්ධන කලාපයක් බිංගිරියේ බිහිවීම මම හිතනවා අපේ රටේ ආර්ථිකය අපනයන ආර්ථිකය අලුත් දිශානතියකට යොමු වීමක් විදිහට මම විශ්වාස කරනවා. ඒ නිසා මේ සියලු කටයුතු ගරු සංවර්ධන උපායමාර්ග ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රමතුමාගේ ඍජු දායකත්වය යටතේ අපේ අමාත්‍යංශයෙන් සිදුවන දවැන්ත කාර්යභාරයන් ගොඩක් වෙලාට අර අගමැතිතුමා කිව්වා වගේ සමහරු බෙර ගහනවා වැඩ නැහැ, සමහරු වැඩ කරනවා බෙර ගහන්නේ නැහැ. ඒ නිසා අපේ අමාත්‍යංශයේ ගොඩාක් වැඩ කොටසක් සිදුවන අමාත්‍යංශයක් විදිහට අපිට හඳුනන්න පුළුවන්. ඉතින් ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා වැඩ කරපුවා ගැන පෙන්වන්න බෙර ගහලත් පෙන්වන්න වෙන තත්වයක් තියෙන නිසා. මොකද ගොඩක් අය දන්නේ නැහැ. කර්මාන්ත ශාලා තියෙනවා, ආයෝජන ප්‍රවර්ධන කලාප තියෙනවා, විශාල අපනයන ආර්ථිකයක් නිර්මාණය කරලා තියෙනවා. 140ක ඍජු විදේශ ආයෝජන ගෙනල්ලා තියෙනවා. 17 ඉඳන් 18කට ප්‍රගතියක් මේ විදිහට වැඩ කරන්න පුළුවන් උනේ මේ අවුරුදු 3.5 ඇතුළත මේ රජය ගෙනෙච්චේ ආර්ථික ප්‍රතිපත්ති නිසා කියලා කියන්න ඕන. විශේෂයෙන් ගරු අගමැතිතුමා මේ හැම ව්‍යාපෘතියකටම එතුමාගේ ඍජු දායකත්වය දක්වනවා. එතුමාගේ ඍජු මැදිහත් වීම දක්වනවා. එතුමාගේ අධීක්ෂණය දක්වනවා. ඒ නිසා තමයි අපිට මේ ශක්තිය ධෛර්යය ලැබිලා තියෙන්නේ මේ වගේ දවැන්ත ව්‍යාපෘති අපේ රට තුල බිහි කරන්න. ඉතින් මම හිතනවා අපිට 2015 අපිට ලැබුණු රටත් එක්ක ඒ ආර්ථිකයත් එක්ක ඒ තිබුණු ජාත්‍යන්තර බලපෑමුත් එක්ක ජාත්‍යන්තර අපේ තිබුණු අප්‍රසාදයත් එක්ක අපිට මේ අවුරුදු 3.5 ඇතුළත මේ රටේ ඒ පිළිගැනීම ඇති කරන්න පුළුවන් වෙලා තියෙනවා ජාත්‍යන්තරෙතු. අපිට ආයෝජකයන් ආකර්ෂණය කරන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙලා තියෙනවා. අපිට වැඩි වැඩියෙන් ආයෝජකව අපේ රටට ගෙන්න ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක තවදුරටත් වේගවත් කරන්න පුළුවන් වසරක් විදිහට 2019 මම හිතන්නේ අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා කවුරු මොනවා කිව්වත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වසර 3.5 ඇතුළත අපි වැඩ කරලා තියෙනවා විශාල කොටසක්. විශාල වැඩ කොටසක් කරලා තිනවා. හැම ශේෂ්ත්‍රයකම ගත්තොත් නොඑක් ව්‍යාපෘති සිද්ධ වෙලා තිනවා. වෙයි ගොඩක් ඇස් දෙකට පේන දැවැන්ත ව්‍යාපෘති ටික ලොකු වැඩ ටික දැන් තමයි පේන්නේ 2019 වසරේ. මං ඊයේ පෙරේද ගියාම රිජිස්ටර් කර්මාන්ත ශාලාවට ගරු කතා නියෝජ කතානායකතුමනි ඒකේ එක එක ටයර් එකක් ප්‍රොසෙස් වෙන එක යුනිට් එකක් කිලෝමීටරයක් දිගයි මේ බිල්ඩින් එක. මීටර 100ක් පළලයි. මේ පැත්තේ රබර් රමුද්‍රව්‍ය දාලා ආ පැත්තෙන් ටයර් එක එළියට එන එක යුනිට් එකක් විතර කිලෝමීටරයක් දිගයි. මේකේ දැවැන්ත කර්මාන්ත ශාලාවක් ඒ කර්මාන්ත ශාලාව. ටයර් මිලියන 12ක් නිෂ්පාදනය කරනවා කියන්නේ පොඩි වැඩක් නෙමෙයි. අපේ රටේ සමස්ත ටයර් අපේ රටේ සමස්ත රබර් නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් ලක්ෂයක් විතර වසරකට තියෙනවා. මේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන සඳහා රබර් අවශ්‍යතාව විතරක් මෙට්‍රික් ටොන් 150,000ක් වෙනවා. එතර ලොකු නිෂ්පාදනයක් මීටර කර්මාන්ත ශාලාව සුරින් තියදුනා. ඩොලර් මිලියන 500කට ආසන්න කර්මාන්තයක් ආයෝජනය. ඉතින් ඒ නිසා අපිට ඇස් දෙකට පේන දැවැන්ත වැඩ ටික දැන් තමයි පේන්නේ. පෞගේ ටික කාලේ අපිට අවලාද නගපු අය අපිට දෝෂාරෝපණය කරපු අයට පෙන්වන්න දැන් වැඩ තියෙන ඕන තරම් අපේ රටේ. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මාධ්‍ය ශ්‍රේෂ්ඨලායට මේ හැම කෙනාටම මේවා බලන්න පෙන්වන්න අවශ්‍ය කටයුතු වලට පුතුවල මැදිහත් වෙන්න කියලා. ඒ නිසා කවුරු මොනවා කිව්වත් මේ රට නිවැරදි දිශාවකට මේ ආණ්ඩුව අරගෙන ඇවිල්ලා තියෙනවා. නිවැරදි තැනකට අරන් ඇවිල්ලා තියෙනවා. අද රට තුල මත්ද්‍රව්‍ය වලට විරුද්ධව විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක වෙනවා. මත්ද්‍රව්‍ය මර්ධනයක් තියෙනවා. පාතාල මර්ධනයක් තියෙනවා. මේ හැම ශේෂ්ත්‍රයකම ප්‍රගතියක් තියෙනවා. අද රජ නිලධාරීන් ස්වාධීනව කටයුතු කරනවා. අද පොලිස් නිලධාරීන් ස්වාධීනව කටයුතු කරනවා. අධිකරණ ශේෂ්ත්‍රය අධිකරණ ස්වාධීන වෙලා තියෙනවා. අද අපි අධිකරණ පද්ධතිය අත ගහන්නේ නැහැ. අපේ අගමැතිතුමා වෙන්න පුළුවන් ජනාධිපතිතුමා වෙන්න පුළුවන් තමන්ගේ දුරකථනය ඔස්සේ අධිකරණය මෙහෙවන්නේ නැහැ අණ දෙන්නේ නැහැ. එහෙම රටක් අපි හදලා තියෙනවා. ඒ නිසා අපි සතුටු වෙනවා මේ 2019 වසරේ අපිට ලොකු ප්‍රගතියක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මේක මැතිවරණ වසරක් වෙන්න පුළුවන්. අපි මැතිවරණ ඉලක්ක කරගෙනම මේ වැඩේ කටයුතු කරන්නේ. අපිට තියෙනවා කෙටි කාලන, මධ්‍ය කාලන සහ දිගු කාලන ඉලක්ක සලස්මෝල්. මේ රජයට ඒ දිගු කාලන, මධ්‍ය කාලන, කෙටි කාලන සලස්මෝල්ත් එක තමයි අපි කටයුතු කරන්නේ. අපි දන්නවා 2014 මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රජය ඩොලර් බිලියන 1ක ණයක් කරන් තිබුණා. තනි වාරිකයක් විදිහට අපි මේ අවුරුද්දේ මුලේ ණය වාරිකය ගෙව්වා 2014 අරන් තිබුණා. මම අහනවා මේ කෑ ගහන විපක්ෂේ මන්ත්‍රීන්ගෙන් ඩොලර් බිලියන 1ක් අරගෙන මොනවද කරුවේ කියලා තමහට අහනවා. මොනවද කරුවේ කියලා අපි මොනවද කරුවේ කියලා මේ ඡන්ද වසරේ මැද ඩොලර් බිලියන 1ක් අරන් මොනවද කරේ කියලා අපි අහන්න ඕනේ. මොකද එතකොට හයිවේ එක හදලා ඉවරලා තිබුණා. ගොඩක් ව්‍යාපෘති දේතුමාලාගේ කාලේ කරපුවා කරලා ඉවරලා තිබුණා. එකපාරටම 2014 ඩොලර් බිලියන 1ක් ගත්තා. එක වාරිකයක් විදියට ගෙවන්න අධික පොලියකට අවුරුදු 3කින් ගෙවන්න මේ අවුරුද්දේ මුල අපේ ණය වාරිකය ගෙව්වා. ඒ නිසා මේ රජය මේ හැම ප්‍රශ්නයක් මැද්දෙම අපි ඉස්සරහට යන්න අවශ්‍ය කටයුතු කරලා දිනවා. රටේ අභිමානය රැකලා දිනවා. ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරලා තියෙනවා. ඒ නිසා අපි මැතිවරණ වලට බය බය පක්ෂයක් නෙමෙයි.
විනාඩි දෙකක් තියෙනවා.
සමහර කියනවා අපි මැතිවරණ වලට බය කියලා. අපි මැතිවරණ වලට බය නැහැ. දැන් මේ ගිය අවුරුද්දේ අග මේ දේශපාලන කුමන්ත්‍රණය නොකර වැඩක් අපිට පලාස් සභා මැතිවරණ දවස්වල තියන්න තිබුණා. අපි ඒක සැලසුම් කරලා තිබුණේ. හැබැයි ඒ මැදට මේ දේශපාලන කුමන්ත්‍රණයක් කළා. හොර අගමැතිවරේ පත් කළා. මහා අර්බුදයක් ඇති කළා. දවස් 52ක කුමන්ත්‍රණයක් කළා. රට ආපස්සට යවලා රට ස්ථාර කරා. රට වැඩි තරම් වෙනිච්චා. දැන් අපි රට ස්ථාර කරන්න ඕන. ඡන්ද තියන්න ඉස්සෙල්ලා. ඉතින් ඒක තමයි කරමින් යන්නේ. දැන් හිට අනිද්දා මාර්තු 5 වෙනිදා අයවැය ඉදිරිපත් කරනවා. එදාට බලා ගන්න පුළුවන් අපේ ආණ්ඩුවේ අලුත් අයවැය තුලින් කොච්චර සහන දෙනවද? අනාගත ඉලක්ක වලට කොච්චර මුදලක් වෙන් කරලා දිනවද? අනාගත සැලසුම් මොනවද? ඒ නිසා අපි වැඩ කරන පක්ෂයක් විදියට අපේ සලස්මක් තියෙනවා. ඒ සලසුනුත් එක්ක තමයි අපි යන්නේ. දැන් මොනවා කරුවත් 2020 පෙබරවාරි වෙනකම් පාර්ලිමේන්තු මැතිවරණයක් නැහැ. හැබැයි පාර්ලිමේන්තු මැතිවරණයක් ගේන්න පුළුවන් එක්සත් ජාතිපක්ෂ කැමති නම්. මොකද 3-2ක් ගන්න එක්සත් ජාතිපක්ෂ කැමති වෙන්න ඕන. එක්සත් ජාතිපක්ෂ කැමති නැහැ ඊට කලින් මැතිවරණයක් ගේන්න පුළුවන්. හැබැයි මේ අවුරුද්දේ අනිවාර්යෙන් ජනාධිපතිවරණයක් එනවා. මුලින් එන්නේ ජනාධිපතිවරණයක්. ඒකත් ජනාධිපතිතුමාට වුණා නම් තව ඉස්සරහට ගේන්න පුළුවන්. ඒක එතුමාගේ කැමැත්ත. ඒ නිසා ඇත්ත කතාව කිව්වොත් 2018 පෙබරවාරි 10 අර පොහොට්ටුව ඡන්දයක් දීලා ප්‍රාසභා දීලා දැල්ලේ හිටියේ. ඒ දවස්වල තුට්ටු දෙකට මයින් කරේ නැහැ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයවත්. අද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තමයි පොහොට්ටුවේ කට්ටියවත් නටවන්නේ නැත්ත කියනවා. එතුමාට අද බලයක් ලැබිලා තියෙනවා. හයියක් ලැබිලා තියෙනවා. අද පොහොට්ටුව යට වෙලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඒ ශක්තිය අරන් තියෙනවද? ජනාධිපතිවරයාගේ. අද වෙලාව සද්ද නැහැ අද පූස් පැටව වගේ මෛත්‍රීපාල සිරිස මහත්තයා ඉදිරියේ හැසිරෙන නොකටයුතු කරනවා. ඒ නිසා දේශපාලනේ 100% අද වෙනස් වෙලා 2018 පෙබරවාරි 10 පාදේ සභා දිනද්දී තිබුණු පොහොට්ටුව නෙමෙයි අද තියෙන්නේ. අද පොහොට්ටුව මැලවිලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරියේ ඇඹරිලා ඉන්නේ. ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිස මහත්තයා ඉදලා කොර වෙලා ඉන්නේ. ඒක ඇත්ත දත්තේ. ඔය සද්දන්ත පූස් පැටව වගේ ඉන්නේ බය අය මෛත්‍රීපාල සිරිස මහත්තයා. ඉස්සරහ හරියට එතුමාට අපහාස කරා. අගෞරව කරා. දැන් වචනයක් කතා කරන්නේ. ඒ නිසා මෛත්‍රීපාල සිරිස මහත්තයා දැන් 2015 18 පෙබරවාරි 10 ඊට පස්සේ නෙමෙයි අද ඉන්නේ. එතුමත් ඇවිල්ලා දෙන උඩට. ඒ නිසාද ශ්‍රී ලංකා දේශපාලන ශේෂ්‍රයේ තත්ත්වය උඩු යට කර වෙලා තියෙනවා මාස 7-8ක් ඇතුළත. අද එක එක පක්ෂ හිටපු තැන් වලින් වෙන තැන් වලට ඇවිල්ලා ශක්තිමත් වෙලා සමහරු යටට ගිහලා සමහරු උඩට ගිහලා තියෙනවා. ඒ නිසා මේ වසරේ තියෙන මැතිවරණ කොයි විදිහට වැඩ කරයිද කියන එක තීන්දුව වෙන්නේ මේ ඉදිරි මාස 3-4 ඇතුළත. ඒ නිසා සමහරු ඉතින් ඉන්නවා නම් පොහොට්ටුවට පෙබරවාරි මාසේ පාදේ සභාව ලැබුණා කියලා අනිත් ඡන්ද දිනන්න පුළුවන් කියලා ඒවා සුම්මා. ඒවා වෙන්නේ නැහැ. ඒවා දැන් කරකිලා තියෙන අනිත් පැත්ත කරකිලා. ඒ නිසා මම හිතන්නේ මේ අවුරුද්ද ආග අලුත් ගමනක් යන්න පුළුවන් අලුත් ශක්තියක් අපිට ලැබෙයි කියලා. ඒ ශක්තිය තුලින් අපි මේ රට 2025 දක්වා ඉදරන්නේ මේ 2030 දක්වාම ආරයනවා කියන එක මතක් කරමින් මට අවස්ථාව ලබා දීම සම්බන්ධව මුතුමාට මම ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි.